来杀杀杀。తనకులకపున నసిమఖరి గోసాకారి ఆధ్యాత్మిక గవేషలే నిహన పరిసరే తోతన్న ඉතින් ඒක තේරුම් අරගෙන ඒකට අවධානය යොමු කරන්න නැතුව අපේ පුළුවන් තරම් දහම තුළ ඉන්න බලන්න ඕන. කැලේකට ගියත් ඒ බාධා නොවෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ වෙනත් බාධාවක් එනවා නේ. කොයි වෙලාවෙ ඇවිල්ලා පත්තායකයිද සර්පයකයිද කියන ප්‍රශ්නේ එනවා. එතකොට ඒ අවධානය දෙන්න. ඊට පස්සේ විස මදුරුවෝ මකුළුවෝ කොමෙන් ඉන්න සර ඒගොල්ල විද්දත් එහෙම. ඒක එතනත් මනස බිඳෙන තැනක් නේ. ඒකට බාධාවල් නැති තැනක් හොයන්න බෑ නේ. හැම තැනම කුමන හෝ ස්වરૂපයකින් බාධාවල් තියෙනවා. අර ස්වરૂපය වෙනස්. ගණ ආරම්භයකට ගියාම ඒකත් අතර වුණා වගේ ආයි ඔය ඇන්ජිල ස්ටාර්ට් වුණොත් හොඳයි. හොඳයි. ආයි එලගට. වැරදිලා නතර වෙන්නේ තීර වෙලා. පිනතුන්ට තියෙන ගැටලු එහෙම අහන්න බලන්න. දැන් විශේෂයෙන් දැන් මේ මනස තුළ කාලය ගත කරද්දී මේ තමයි මනසේ ස්වභාවය. එහෙම හිතුවනේ අරිමර මේ තමයි මනසේ ස්වභාවය. කොයි වගේ ස්වභාවයන්ද මනස ගත්තේ? මනසේ පැවැත්ම කොයි වගේ උදාහරණයකින්ද දක්වන්න පුළුවන්? ඉතල ලොකු කාරණයක් විග්‍රහ කිරීම සඳහා භාවිතා කරේ උපමාව නේද? උපමාව තමයි නැත්නම් නිදර්ශනයකින් උපමාවකින් උදාහරණයකින් තමයි ලොකු කාරණයක් සංක්ෂිප්තව ප්‍රකාශ කරන්නේ. තව වරුවක් කියන්න ඕන දෙයක් ඒක උදාහරණයකින් කියන්නේ. මොකද මනසේ ස්වභාවය. මේ තමයි නිවන කියලා දැනුණා. කොහොමද නිවන දැනුනේ? සිත නැති කරගත්තාම නිවනයි කියලා දැනුණා. දැනට හිත තියෙනවනේ නේ. ඔබ සිත කියන කොටසක් තියෙනවා, සිතිවිලි කියන කොටසකුත් තියෙනවා. ගොඩාක් දෙනෙක් ඔය සිත කියලා හඳුනාගෙන තියෙන්නේ සිතිවිලි. තේරුණානේ? සිතිවිලි තමයි හඳුනාගෙන තියෙන්නේ සිත කියලා. සිතිවිලි සිත නොවේ. සිත කියන්නේ සිතිවිලි නොවේ. රහතුන්ට නැත්ත සිත සිටිවිලි තියනවා. මම රහත් වෙලා නැහැ හොඳේ මාව දාන්න එපා. හරීම කරදරයක් ඒක. මම රහත් වෙලාවත් සෝවන් වෙලාවත් මොකක්වත් වෙලා නැහැ. මම පාඩුවේ ඉන්න සාමාන්‍ය සත්වයෙක්. මාව ගණන් හදන්න ඕනේ නැහැ. අඩුවට හදන්නත් එපා, වැඩියට හදන්නත් එපා. නිකන් පාඩුවේ ඉන්න දෙන්නකො. එතකොට ඉවරයි. නිකන් පාඩුවේ සත්වයෙක් හැටියට ඉන්න දෙන්න. හේයි. අඩුවට හදන්න ඕනත් නැහැ, වැඩියට හදන්න ඕනත් නැහැ. තමාව තමන් හදාගන්න එච්චරයි. නමුත් බරපතේ තියෙන දේ හැටියට සාගත ධර්මයේ හැටියට අරියත් භාවයේ කියන තැනදී සිත නැහැ, සිටිවිලි තියෙනවා. බුද්ධත්වයේදී සිටිවිලි තියෙනවා. සිත තමයි නැත්තේ. මොකද මේ සිත කියන්නේ? කියන්නේ මොන සිත කියන්නේ මොකද කියන්නේ? මමත්වය. හරි. තව තවචන වලින් අනිත් හැමෝටම මොන මොනවද කියන්න පුළුවන් නේ? චේතනාව. ඔව්. ඒ මම හන් ඒක මොකක්ද කියලා අහන්නේ. කියන්නේ දැන් ඒ අපි අර සිත කියන එකට විවිධ වචන පාවිච්චි වෙනවා. ඒක හරි. සිත කියන්නේ චේතනාව, මමත්වය. හරි. මොකද්ද මොන වගේ ස්වરૂපයක්? ඔව්, ගැඹුරින් මතුවෙන දෙයක්. ඔව්, ගැඹුරින් මතුවෙන දෙයක්. එමෙතන මේ මේසෙ තියෙන ධර්මාසනේ ආසනේ මේසෙ තියෙන. ඕකේ සිත පෙන්වන්න, ඕකේ සිටිවිලි පෙන්වන්න බලක් පුළුවන්. ටිකක් ඔය විදිහටනේ ඕනම භාණ්ඩයක් එක්ක ඕනම දෙයක් එක්ක අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඒක කාරණයකින් අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මේසෙ පෙන්නලා ඕක සිටිවිල්ල පෙන්වන්න, ඕක සිත පෙන්වන්න. මේක මගේ නොවේ කියලා හැංගිරවනේ. මේක අරයාගේ. මේක මගේ නොවේ අරයාගේ කියලා හැංගිච්ච ගමන් තමයි ඉරිසියාවකට ගන්න. පෝස් ගන්න. එක්ක මේක අපේ කියලා හැංගුණා ඉරිසියාවකට ගන්න නැහැ. තේරෙන්නේ? සිත කියලා කියන්නේ සුභ හෝ අසුභ තාවයක් පදනම් කරගෙන ඇතිවන ඝනත්වයට. ඒ කියන්නේ මෘදු බව නැති බව, අනතිමානී බව නැති බව. ඒ කියන්නේ මමත්වයේ දැඩි බව, ඝනත්වය. දැන් ටිකක් අල්ලගන්න පුළුවන් නේ? තේරෙන්නේ නැද්ද? එතන නැත්තේ මොකද්ද? සිත කියන එක එතන පවතිනවා නම් මෘදු බව නැහැ, මමත්වය නැති බව නැහැ. ඒ කියන්නේ මමත්වය තියෙනවා, ඝනත්වය තියෙනවා. මමත්වය තියෙනවා, ඝනත්වය තියෙනවා. ඒක හොඳයි කියලා ගොනු වෙච්ච සම්මත දෙයක් වෙන්නත් පුළුවන්, නරකයි කියලා ගොනු වෙච්ච සම්මත දෙයක් වෙන්නත් පුළුවන්. හොඳයි කියලා තයක් ඝනත්වයෙන් අල්ලගත්තහම ඒකම නරක වෙනවා. තේරෙන්නේ? මේ අපේ රට, මේ මගේ රට, නායක දුනු රට, හැදෙන වැඩෙන රට, මිය යන රට තදින් අල්ලගන්න. මොකද දැන් හොඳයි. අපි මේ විදියට අල්ලගන්නකොට ඉන්දියානුව ඉන්දියානු විදියට අල්ලගන්නවා පකිස්තානුව පකිස්තාන විදියට අල්ලගන්නවා යුක්‍රේන් යුක්‍රේන් විදියට අල්ලගන්නවා රුසියා රුසියා විදියට අල්ලගන්නවා ලෝක යුද්ධයක්ද නැද්ද මා ඉපදුණු රට මගේම මව් රට මම මේ උදාහරණයක් දක්වා ඊළඟට ශරීරේ මේ මගේ පංචස්කන්ධය මා ඉපදුණු පංචස්කන්ධය මා හැදෙන වැඩෙන පංචස්කන්ධය පෝෂණය කරන පංචස්කන්ධය කියලා ගන්න. හරිනේ? මොකද එතන වෙන්නේ? ඝන බව මාන්නේ ඇති බව. අනතිකාණී බව නැහැ. මම මාන්නේ ඇති බව ඇති වෙනවා මෘදු බව නැහැ ඝනත්වය තියෙනවා. ඒ තුල නේද සියලු පීඩන සියලු ප්‍රශ්න ඇතිවන්නේ පීඩනයක් මත නේද ප්‍රශ්න හටගන්නේ පීඩනයක් ඊළඟට මෙතනින් මේ විදිහට තදින් ගල් අල්ලගත්තට පස්සේ දේශාභිමානී භාවය ලෝකේ වැඩි අඥානකම මේ රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ වැඩි වෙන තරමට. ඒක අවුල් පිළිගන්නේ නැහැ කිව්වට. අපි හිතන්නේ ලෝක සම්මත එක හරියම හොඳ දෙයක් කියලා. දැන් ඉන්දියාවේ එහෙම මිනිස්සු ගොඩාක් වෙලාවට ඒ මිනිස්සු හිතන්නේ අහස තම වහලයි පොළොව තම ගේ බිමයි කියලා. ඒ තරමට දේශාභිමානයි. අපි නම් එහෙම හිතන්නේ නැහැ. අපි ගෙදර විතරයි අපි ගෙදර අනිත් ඒවා අපි නෙමෙයි කියලානේ. ඉදිරට කොටු වුණු දේශාභිමාන අරග රටටම කොටු වෙලා එයා හිතන අහස වහලයි පොළව මගේ ගේ බිම කියලා. ඒ නිසා එයාට හැමතැනම ටොයිලට් තියෙන්නේ හැමතැනම ගාගෙන ඇඳක් තියෙනවා හැමතැනම පොමණ කරගෙන අතට කරගත්තාම එයාගේ රටට. ලොරිය පල්ලේ හරි නිදාගන්න ලැබුණා මේ මිනිස්සු කොහොම දේශාභිමානේ පොළව බදාගෙන නිදාගන්නවා. අරිෂෝ දේශාභිමාන හාමුදුරුවන්ටත් එහෙම මේ මගේ පන්සලයි අර අනිත් ඒවා මගේ නොවේ. ඒක වටේම බලාකුළු බෙමි ගන්නවා, රවුම් කරනවා, කැටයන් කරනවා, කැටයන් අදිනවා, දේවාල හදනවා, ඒවා කඩනවා, වෙනස් කරනවා. මේ මගේ පන්සල, මා ඉපදුණු පන්සල, මා හැදෙන වැදෙන පන්සල, මා මැරෙන පන්සල. හරිනේ, හරි ඔව්. මිනිසුත් ගෙවල්වල එහෙමයි. මේ මා ඉපදුණු ගෙදර, මේ අපේ මා ගෙදර, මා හැදුණ වැටුණ ගෙදර, මම මැරෙන ගෙදර. ගෙවතලත් ඒවයි. මොනවද තියෙන මෙතන? මානේ ඇති බව, අනිති බාලී බව නැති බව. එතකොට හිතක් කියන්නේ මොකද්ද? ඝනත්වයනේ. ඕනම දෙයක් එක්ක ඝනත්වය. සිල්වත් බවත් එක්ක ඝනත්වය හටගත්තොත් එයා හරිය අපුරුයි. දැහැමි බවත් එක්ක ඝනත්වය හටගත්තොත් ඒක හරිය අපුරුයි. එයා දැහැමි කියලා ඉතින් හිතාගෙන ඉන්නේ එයා හදාගත්ත ලෝකයේ තුල ඒක හරි. මොන මිනිස්සයා දැහැමි කියලා හිතනවා බෙදා හදාගෙන බීම. ඒක දැහැමි බවක් ඇති දෙයක් සලකන්නේ නේද මන්ද? බෙදා හදාගෙන බීම. එයා ඉන්නේ ඒක තමයි දැහැමි කම. ඒක තමයි සත්පුරුෂකම. ඒකට මේ ලෝකේ දැහැමි භවය කියලා දෙයක් ලෝක කවුරු ආගෙන උත්පත්ති වෙනවද කවුරු හදලා නැහැ. සමාජයෙන් සමාජයට පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට ආගමෙන් ආගමට තමන්ගේ මනෝභාවයෙන් මනෝභාවයට එයා හදාගන්න දේ එයාට හරි. ඒක වැරදි. වැරදි එයා හදාගන්න කන්සෙප්ට් එක ඒ ඒ ජාතියට ඒ ඒ ආගමට ඒ ඒ අයට ඒක හරි. ඕකට කියනවා සම්මුති ලෝකය. සම්මුති ලෝකය කට්ටියක් එක්ක එකතු වෙලා සම්මුතියක් පැනෙවුවාම ඒක සම්මත වෙනවා. එතකොට අපි මේ ජීවත් වෙන්නේ කොහෙද? සම්මුති ලෝකේ. සම්මුති ලෝකේ තියෙන දේවල් අල්ලගත්තහම මේවට කියන දික්ටිගත භාවය. සම්මුති ලෝකයක් අල්ලගත්ත නිසා අපි කොතෙන්ද වැටිලා තියෙන්නේ? දික්ටිගත භාවයට වැටිලා තියෙනවා. අන්තවාදිත්‍ති අනන්තවාදිත්‍ති වෙන්න පුළුවන් මොනවා හරි දිට්ටි. දැන් අපි මේ ධර්මය අහලා මේක දිට්ටියෙන් නිදහස් වෙන්න භාවිතා කරගන්න නැතුව මේක දිට්ටිගත භාවයක් කරගන්න එතකොට අර අන්තවාදිට්ඨිය වලින් නිදහස් වෙලා අනන්තවාදිට්ඨියේ පිහිටියා වෙනවා. බලන්න බුදුහාමුදුරු හොයාගත්තේ මම හොයාගත්තේ නෑ, බුදුරජාණන් වහන්සේමයි මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට තේරෙන විදිහටම කියන්නේ මේකේ තඩු ලුණුකම් ඇති. ඔබ ඒක රස බලල කියන්න. මම හොද්දක් හදනවා. ඔබට රස බලල කියන්න පුළුවන් ලුණු වැඩිද අඩුද? පහරද? හදු කියලාද සමහරලාට ලුණු වැඩියෙන් කඩගෙන ඉන්නේ. එයාට ඒක රස ඇති. එහෙම දේවල් තියෙනවා. ඒ මිනිස්යාගේ රසට අනිත් කෙනාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නෙමෙයි. ඔබ තේරුම් කරගන්න. බුදුරජාණන් වහන්සේ මොනතරම් මධ්‍යස්ථ දේශනාවක් කළාද? කිසිම දෘෂ්ටියකට නොවැටෙන කිසිම සංකල්පයකට නොවැටෙන කිසිම අන්තයකට නොවැටෙන මානව ධර්මයේ මනසක් සිවුම් කරන්න පුළුවන්, මුදු කරන්න පුළුවන්, නිදහස් කරන්න පුළුවන්, නිරුද්ධ කරන්න පුළුවන්, මමත්වය නැති කරන්න පුළුවන් සුවිශේෂී මධ්‍යම ප්‍රතිපදාව. සිත කියලා ගොඩක් කලකට පාවිච්චි කරන්නේ ඔය සිතිවිලි වලට. යට සිත කියලා භාවිත කරන්නේ මේ සිත. මේක සොයාගෙන යන ඔබේ වගකීමයි. ඔබට ප්‍රඥාව නැමැති ඉන්ද්‍රියක් තියෙනවා හරි වැරදි සොයා ගැනීම සඳහා. නාසයේ ඉන්ද්‍රියෙන් ගඳ සුවඳ සොයා ගන්න බෙදා ගන්න පුළුවන්. ඇස නැමැති ඉන්ද්‍රියෙන් වර්ණ බෙදා ගන්න පුළුවන්. එතකොට දිව ඉන්ද්‍රියෙන් රස වගේ දේවල් බෙදා ගන්න පුළුවන්. කන කියන ඉන්ද්‍රියෙන් ශබ්ද වල තියෙන මිහිරි අමිහිරිකම් තාල රටා බෙදා ගන්න පුළුවන්. හරි විශ්මිත නිර්මාණයක් නේ මානව සත්‍ය. හරි ලස්සන නිර්මාණයක්. කණින් කරන දේ ඇහෙන් කරන්න බෑ. ඇයින් කරන දේ නාහෙන් කරන්නත් බෑ. නාහෙන් කරන දේ දිවෙන් කරන්නත් බෑ. දිවෙන් රස විඳින දේ ඇහැට දැනෙන්නෙත් නෑ. ඒක පුදුම දෙයක් නේ. දක අපේ මේ ගැජමැටික් එක ගැන හිතලා බලනකොට ඒක හරි පුදුමයි නේ. අසුභ විදියට දකින්න පුරුදු වුණාම ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ආස නැති වුණාම නිවන් දකින්න පුළුවන්. එහෙම නෑ. මොකද ආස නැති වුණාම හරි ආස වුණාම හරි ඒව මනෝ සංකල්ප උඩම තියෙන දේවල්. ආස වෙන දේ සංකල්පිත දේවල් මත තියෙන දේවල්, ආස නැති වෙනවා කියලා කියන්නේ සංකල්පිත දේවල් තුල තියෙන දේවල්. එතකොට ආස නැතිවීම හෝ ආස ඇතිවීම කියන දේ මම දන්නේ නැහැ. ඒ තුලද නිවන තියෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න බැරි වුණානේ පින්නතුනේ ඒ කාලේ හිටපු මිනිස්සුන්ට. බුදුහාමුදුරුවෝ ආස නැහැ කියනවා, හොඳට දානේ වළඳනවා, හොඳ ආරාම පිළිගන්නවා, හොඳ මල් වතු මල් ආරාම වගේව පාර ගන්නවා, රජ අසුන්වල වැඩ ඉන්නවා, රජුන්ට අනුශාසනා කරනවා, ලෝක යුද්ධ නතර කරනවා. දැන් මේ ලංකාවට වැඩම කරලා තියෙනවා, යුද්ධ නතර කරන්න කියලා කියනවානේ. මහෝදර යුද්ධ, යක්කෝ යුද්ධ, උපාන්‍යම් යුද්ධ ඕව නැති කරලා තියෙනවා. අදාහ ගන්න බෑ. ආසාවල් නැති කෙනෙක්ට ආසාවල් තියෙන කෙනෙක්ද වෙලාවට කියනවා තමන්ගේ ගම් ප්‍රදේශයේ රට පැත්තෙන් හමන හුලඟක් සැපයි කියලා කියනවා. මන පුතේ තියෙනවා. හිතන්න බෑ බුදුහාමුදුරු ආස නැද්ද ඥාතීන් බලන්න කියලා යනවා. තමන්ගේ සහලේ ඥාතියෙක් තමන්ගේ උපස්ථායක කරගන්නවා. තමන් කැමති කෙනෙක් යන නුවර තිබුණු දෙන්නේ අග්‍රස්සාවක කරගන්නවා. සඟ පිරිසක් හදනවා. ඒ නිසා බුදුහාමුදුරට ඒ දවස්වල දේශනා මතක් කරා සමහරව නිගන්ට උද වීහෙම ඔබ වහන්සේ ආසාව නැති කරා නම් කැලෙට ගිහින් පාඩුවේ දහස් ගැට ඉන්නවා. අපිට උනත් එහෙම කියයි. මේක ඇත්තටම අවබෝධ කරගෙන තියෙනවා නම් ඔහොම මේ කැමරාවල් දාගෙන බණ කියන්නේ නැහැ. සක්සන ආසන හදාගෙන බණ කියන්නේ නැහැ. කැලේකට ගිහිල්ලා මේ ගහක් යට ඉන්න ඕන. ඒකනේ ඔය කොහේ හරි කුටියකට එළියටවත් එන්නේ නැති හාමුදුරුවෝ හිටියා මිනිස්සු ගිහිල්ලා වැඳලා ඉන්නේ රාතන් වහන්සේ කෙනෙක් කියන්නේ. එහෙම ඉන්න ඕනද නේ? ඒ නිසා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණා බුදුහාමුදුරුවෝ. මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ දේපල ප්‍රශ්නේ. නේද? දේපල වලට ආස වීම. නේද? දේපල වලට ආස නැත්තම් හරි යන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ වැඩිපුරම ඉන්නේ කිසිම දෙයකට ආස නැති අය. මොකටවත් ආස නැහැ. නියම මිනිස්සයා. ඒ ආවුරු මොකටවත් ආස නැහැ. ඒ ආවුරු එහෙම ඉන්නවා. මාධ්‍යවල බණ කියනවාද? නෑනේ මං ඌවට ආස නැහැ. මාධ්‍යවල ප්‍රසිද්ධ වෙන්න මං ආස නැහැ. YouTube එකේ කිව්වක් බණ කියනවාද? අපු නෑ මං ආස නැහැ. YouTube එකේ බණ කියන්නේ. පන්සලක් හදනවාද? නෑ මං ආස නැහැ. ඔය පන්සල නම් කරදරේ වාහක පාවිච්චි කරනවා. අපු බෑ වාහක පාවිච්චි කරන්න ආස නැහැ කරදරයි. හම්දුරු ඉන්න තැන වැසිකිළියක්වත් හදා ගන්නද? අනේ අම්මුවට ආස නැහැ. ඔය හොදන්න කරදරයිනේ. මම ඔය කැලේට යනවා අවශ්‍ය වෙලාවට. එහෙමයි ඉන්නවද පැත්ත? එහෙමයි ඉන්නවා. එහෙම හවුදුරුවට හම්බෙලා තියෙනවා. මම ඔය ආස නැහැ. කුටියක් හදන්න අපුයු මොන්නේ. ඔයාලා කරදර ආස. අපි 100 කෙනෙකුත් ඉතියා එහෙම කිසි දෙයකට ආස නැහැ. වාහනයක් දැක්කහම කියන්නේ මේව මහ පොළොවට බරයි. භූමිකම්පා වෙන්නේ මේ පිටරට තියෙන යකඩ ගොඩවල් මේ ගෙනල්ලා දාගෙන මේව පාට බරයිද මේ වාහනේ උච්චර බරයිද කියලා තමයි යා ගණන් හදන්නේ. පොළොවේ දුවන වාහන ටික ඒ තරම් බරයි. මේ 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 මේවා මේවා මේ අපරාධ මේ පොළොවට බර වෙනවා. මොකද මේ ආසාව සහ ආසා නැති බව කියන්නේ දෙකම ඔළුවේ හදාගන්න ආකෘතිය සංකල්පය. ඔබට ආස නැති දේවල් තියෙනව වෙන්න පුළුවන්, ඔබට ආස දේවල් තියෙනව වෙන්න පුළුවන්. ඒක තමයි පුජ්‍යලයාගේ තියෙන දැඩි බව තවත් පෙන්වන අවස්ථාව. ආස නැති බවෙන් දැඩි වෙන්න පුළුවන් කෙනෙක් ආස ඇති බවෙන් දැඩි වෙන්න පුළුවන්. මේ දෙකම තෘෂ්ණාව තමයි. ආස නැති බවින් දැඩි වෙනවා, ආස ඇති බවින් දැඩි වෙනවා. දැන් මම මේ කියන්නේ ආස වෙන්න කියලාද? නෑ. එන ආස නොවෙන්න කියලාද? ඒත් නෑ. මේ පෙන්නන්නේ මනසේ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඊට පස්සේ සංකල්පය අයින් කරලා දැම්මට පස්සේ එයා ඒ දෙයට ආසාවක් ඇතයි කියන තැනට ගෙනියන්නත් බෑ, ආසාවක් නැතයි කියන තැනට ගෙනියන්නත් බෑ. එතනද හොද මේ සාහිඳාන්සේ පැවසූ ඒ ආසාවක් ඇති තැනට ගෙනියන්නත් බැරි නැති තැනට ගෙනියන්නත් බැරි තැනද හොද? එහෙම නැත්නම් අර ආසා නැහැ කියන තැනද? ඔය ප්‍රයස් එක හොඳ ආසාවක් ඇතයි කියන තරට ගෙනියන්නත් බෑ, ආසාවක් එතන තමයි අර නිවැරදිම ඇත්තටම අර ආසාවල් නැහැ කියන තැන හරියටම කරන්න පුළුවන්. ඒකත් අතන ආසාවල් නැහැ කියන තැන නම් කළාට එතන තියෙන යම් ගැටුණු ලක්ෂණයක් දැන් තේරුණා නේද? මනස මොනතරම් සියුම්ද සංකීර්ණයි. එවනම් මොනම දෙයක් එක්ක හරි මෘදු බව නැත්නම්, දැඩි බව ඇත්නම්, මානය අනතිබාණී බව නැත්නම්, මානය ඇත්නම් මොකද එතන තියෙන සිත? ඒ නිසා මාතුල මා දුටු දෙයක් තමයි මට යම් කිසි මේ වැඩි කෙටයක් තරම් දෙයක් පොඩ්ඩක් හරි තේරුණා නම් ඒ තේරුණ අවස්ථාවේදී ඒක මහරුතල ඒව මේව නෙමෙයි. මේ මානව සිතේ තියෙන ස්වභාවයක් තේරුම් ගැනීම. මම තේරුම් වෙච්ච දෙයක් තමයි දැඩි බව. දැඩි බව මාතුලේ අඩු වීම. ඒක තමයි මම ලබන සැනසීමක් ලබන්න සුවයක් ලබන්න හේතු උනේ දැඩි බව අඩු වීම. ඝනත්වය අඩු වීම. ඉතින් ගොඩාක් දෙනෙක් හිතන්නේ මේක තේරුම් ගත්තාම යා මානවයෙක් නෙමෙයි අමුතු සතෙක් කියලා. එහෙම අමුතු සතෙක් නෙමෙයි මානවයෙක්. සිත නැතුව ගියාට පස්සේ දෘෂ්ටි තියෙන්න පුළුවන්. දෘෂ්ටියක් සමග හෝ සංකල්පයක් සමග හෝ වචනයක් සමග හෝ සිත කියන්නේ දැඩි බව. එතකොට දැඩි බව දුරු වුණාට පසුව එයාගේ දැඩි බව දුරු වෙච්ච ප්‍රමාණයටම ඒ දෘෂ්ටියක තියෙනා වූ ඝනත්වයක් අඩු වෙනවා. සංකල්පයක තිබෙනා වූ ඝනත්වයක් අඩු වෙනවා. වචනයක තිබෙනා වූ ඝනත්වයක් අඩු වෙනවා. සිතක තියෙන ඝනත්වයක් අඩු වෙනවා. ඒ ප්‍රමාණයට යාග අඩු වෙනවා. ඉතින් ඝනත්වයේ අඩු වීමේ ප්‍රමාණයන් හතරක් තමයි මාර්ගඵල හතරක් කියලා පෙන්නලා තියෙන්නේ. අවස්ථා හතරකදී ඝනත්වයේ අඩු වීම බලන්න මිනිස්සුගේ ඝනත්වය අඩු නැන්ද යුක්‍රේන් රුසියා දෙකේ දෙපැත්තෙම අයගේ ඝනත්වය අඩු නම් ඇත්තට කොට නැගිලි ඇත්තට රටක් විනාශ වෙන්නේ නෑනේ. යුද්ධයේ දිනන මිනිස්සු පරදිනවා මොකද අනේ. මිනිස්සු දිනන්නේ නෑ යුද්ධයේ කියන්නේ මිනිස්සු පරාදයි. යුද්ධයේ දිනන්නේ ඊටත් වඩා මිනිස්සුන්ට වේලාසනින් තේරුම් ගන්න පුළුවන් නම් දෙන්නෙක් මේක සටන් වෙන්නේ. වදින්නේ ලෑස්ති වෙනවා. ඉස්සෙල්ලම මේ දෙන්නගෙන් එකෙන්නේ තේරුම් ගන්නවා මේක ජයග්‍රහණය අහවල් කෙනාට පරාජය අහවල් කෙනාට කියලා. එතන ඊට මුලදීම බාර ගන්නවා. අර ඒ තියෙන එකේ බොක්සින් ක්‍රීඩාවේ ඒවයි සමහර අවස්ථාවන්වලදී ඉස්සරහට ගිහිල්ලා අනිත් පුජ්‍යලයා මෙයාගෙන් පරාජය බාර ගන්නවා. අද බෞද්ධ කෙනා යකින බාර ගන්න පරාජය. එතකොට සතුට නැහැ. අනේ ජයග්‍රහණය දෙනවා. මෙයාගේ හොම්බකට තැලෙන්නේ නැහැ. එතන ඉතින් ඒ නිසා රටක් හදියට තේරුම් ගන්නවා නම් මේක මේ එක්තරා කොටස මම පරාදයි කියලා ආන්න සටන් වෙන්න වදින්න ඕනේ නැහැ. වේලාසනින් තේරුම් අරගෙන එයා බාර ගන්නවා. කියන අතන තියෙන්නේ ඝනත්වය අඩුකම්. ඝනත්වය අඩු වෙනවා නම් හැම දෙයකම යා එනවා යථා තත්ත්වයට ස්වභාවික තත්ත්වයට එනවා ඝනත්වය අඩු වෙනවා. ඒකට තියෙන්නේ දික්ටි තියෙන්න පුළුවන්ද කියලා අහුව ඒ ඝනත්වය අඩු වෙච්ච කෙනාගේ ඒ ප්‍රමාණයට ඝනත්වය ඒ දික්ටිය තුල ඒ ඝනත්වය අඩුයි. දික්ටිගත භාවයන් වුණත් පරිහරණය කරනවා. දැන් සම්මුති ලෝකයේ සම්මුති පැවැත්මක් තමයි අනුගමනය කරන්නේ. දැන් දලයි ලාමා වහන්සේ එක එක ආගමක උසවලට ගියහම ඉතින් අර ඒ හැම ආගමක චාලිත්‍රයක්ම කරනවා මම දැකලා තියෙනවා. ඉතින් අපි වුණත් සමහරලාට ගියාම ඒවලාට ගියාම පඩු ගන්න වෙන පුළුවන්. පූජා වට්ටිය තියෙන තැනට ගියාම ඒගොල්ලොත් එක්ක ඒ පූජා වට්ටියක් තියෙනවා වෙන්නත් පුළුවන්. පෙරහැරට ගියාම එහෙම වෙන්න පුළුවන්. පිච්චමල් පූජාවට ගියා ඒක කරා. මඩ දෙට්ටි නෑ ඕව ඕන්නෑ 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 කියලා හිටියොත් මොකක්වත් නැහැ. උපන්දින සාදයක් හදනවා. ඕව දිට්ටිගත දේවල් ඕක ඇති දෙයක් නැහැ නේ. ඔක තියෙන පාම් පිටිනේ ඕක ඇති දෙයක් නැහැ කියලා. කයිසිපාටි නේද? ඒ ආවෝක සංකල්පයක් ඕක අපේ එකක් නෙමෙයි කොන එකක් නෙමෙයි. ඒ ඔක්කොම ඕනම දෙයක් දැඩි බවට අල්ලගෙන කරන මිනිස්සුත් ඉන්න පුළුවන්. ඒක තේරුම් අරගෙන දැඩි බවක් නැතුව පරිහරණය කරන කෙනෙක් ඉන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් කියන්න බෑ එයා දික්ටිගත භාවයට පත් වෙලාද එනන් ඒ පන්සලකට පඳුරක් දානවා. මම හොඳට ගලන් හදලා බලලා තියෙනවා. මං අහන්නේ ඇයි දැම්මේ පඳුරක් ඒකට කියලා අහනවා. ඉතින් මිනිස්සයන් දෙන උත්තර විවිධයි. එයාගේ දිට්ඨිගත භාවය. එයාගේ සිත සංසවා ගැනීම සඳහා එයා කරපු දෙයක් ඒක. දැන් අපේ මන්ත්‍රය තේරුම් ගත්ත නේද? මේ හැම දෙයක් එක්කම සම්බන්ධ වෙන්නේ සිත කියන තත්ත්වයේ තියෙනවා නම් ඝනත්වය. ඒක සුභ වෙන්න පුළුවන්, අසුභ වෙන්න පුළුවන්, දික්ටිගත වෙන්න පුළුවන්, සංකල්පගත වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, ඒක ජීවිකාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ව්‍යායාමයේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සතිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සමාධිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. වාර ආරස්ථාංග මාර්ගයේම කරුණ වල එක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද්ද අපි කරන්නේ? ඝනත්වය ඝනත්වය අඩු කරගන්න. ඝනත්වය අඩු කරගන්න. මේක අර හරි ස්ථාවර තැනක් කියලා අර සංඥාව පත් කරගන්න නැති නිසා මේක ඇත්තටම දේශනා කිරීම හරි අමාරුයි. දේශනා කරන උදවිය සම්මුති ලෝකේ වැටෙන්නේ පිස්සු ගන්න. ඒකින් කියවනවා ඒකද කියලා හවම ඒකත් නෙමෙයි කියනවා. මේකද කියලා හවම මේකත් නෙමෙයි කියනවා. හරමද කියලා හවම මේකත් නෙමෙයි කියනවා. එහෙනම් කොහමද ඔබේ ක්‍රමයක් නැහැ කියනවා. අන්දාසක් කිව්වා ඒවා. සායිනාම් දෙගෙන කිව්වා ක්‍රමයක් නැති භාවනාව ලෝක කොහොමද කරන්නේ? ක්‍රමයක් නැති ඒක කරන්න බෑ. ඒක හරිය ගැඹුරු වචනයක්. නමුත් වාචිකව එකපාරට ඔළුවට ආවහම මේකට ක්‍රමයක් නැහැ කියලා යා අදහස් කරගන්නවා. ඇත්තටම මේකට මොකුත් ක්‍රමයක් නැහැ. නිකම් මේක විලම්භිත ධර්මයක් වන. හරි අමාරුයි නේද? ඒ කියන්නේ මනුස්සයා ඉන්ද්‍රිය පද්ධතිය තුලින්ම මේක හොයන්න උත්සාහ කරේ. ඉතින් සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නට පත්යෙන් කොච්චර රැවුල් දිගට වවාගත්ත සෑහෙන්න දාර්ශනිකයෝ, ඍෂිවරු, යෝගීවරු සිටියද නැද්ද? සිටියානේ. ඇයි ඒගොල්ලන්ට හොයාගන්න බැරි වුණේ? සිද්ධාර්ථ කුමාරයාත් ඒගොල්ල ළඟට යන්න ඉගෙන ගන්න. ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙච්ච එකක් මේ ඔබ අප හොයන්නේ කියලා හොඳට මතක තියාගන්න. දිග රවුල් තියෙන දැක්කාම එක මහා ඉසිවර ලුක් එකක් තියෙන එක අපි හරි බයයි. මොනවා කරන්න පුළුවන්ද බැරිද දන්නේ නැහැ. ඒ තරම් දේවල් මේ මිනිස්සුන්ට හැකියාවල් තියෙනවා. මෙහෙම කල්පනා කරාම කෙනෙක්ගේ ආත්ම 500ක් එහාට ගිහිල්ලා බලලා තොරතුරු කියන ලෙඩක් රෝගයක් ගැන ඇහුවොත් එහෙම මේ රෝග නිදානයට කර්මය සැකසිච්ච තැන ඉඳලා කියන මේ රෝගයට බෙහෙතක් කියලා ඇහුවාම මේ අර ලැබ් වල පරීක්ෂා කරන්න ඕනේ නැහැ. මේක ඇතුලෙන් විශ්ව ඥානේ බෙහෙතක් වෙනවා. වෙනස තියෙන විශ්ව ඥානයෙන් දෙන දේ ලෙඩ සමීප වෙනවා. ලැබ් එකෙන් හදපු එකෙන් නැති වෙනවා. ඒ නිසා ඒ ලැබ් වලට වඩා පුදුම මේ ශක්තිමත් ඥානයක් තුළ නමුත් ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙච්ච දෙයක් තමයි. මෙන්න මේ මනස මොකද? ඒ ඇත්තම ඉන්ද්‍රිය ශක්තියම පදනම් කරගෙන තමයි වැඩෙන්නේ. තේනන්නේ? ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙනම තමයි තියෙන්නේ. එතකොට අපි 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 කරන්නේ මොකද්ද මේ? අපි ධර්මය අහන්නේ ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙන. භාවනා කරන්නේ ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙන. සොයන්නේ ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙන. තේරුම් ගන්න උත්සාහ කරන්නේ. රහත් වෙලා ඉන්න හැරි උත්සාහ කරන්නේ ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙන. මාර්ගඵල ලබන්න උත්සාහ කරනවා ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙන. කවදාවත් අවදාවක් හම්බ වෙන්නේ නැහැ. අර ඉසිවරුන්ට උනේ ඒක. හේබන්නේ. ඉතින් මගේ සිද්ධාර්ථ ගෞතම උත්තමයන් වහන්සේ හරි පුදුමයි කියලා මට මේ තේරෙන විදිහ මම කියන්නේ ඔබ හරි වැරදිද කියලා බලන්න. මේක මම හරි කියන්නේ නැහැ. උන්වහන්සේට හොයලා තේරුණා මේ වැරදිච්ච මිස් වෙච්ච තැන. මොකද්ද තැන? මේගොල්ලෝ මේ මමත්වයෙන්මයි මේක සොයලා තියෙන්නේ. ඉන්ද්‍රිය ශක්තිය පදනම් කරගෙනමයි මේක සොයලා තියෙන්නේ. මට බැරිද මේ ඉන්ද්‍රියන් අතහැර යන ගමනක්? ඉන්ද්‍රියන් අතහැර යන ගමනක් මට නැද්ද? අන්න තේරුම් ගත්ත සියුම් විදියටම මේක මෙන්න මෙහෙම වෙනකොට ස්පාක් වෙනවා කියලා වාහන වල අරගෙන ගන්න. මේකටත් තියෙනවා. ඒ ගිනි ගැනීම නැති වෙනකොට තමයි පිපිරීම හටගන්නේ. නේද? ප්ලග් එකක් තියෙනවා. ඒ ප්ලග් එකේ ගිනි ඇවිලෙනවා. එතෙන්ට තෙල් එකතු වුණාම වාහනයක් පුපුරා යනවා. පිස්ටන් එක. ඒක බෝම්බයක් වගේ පුපුරාගෙන යනවා. අපිට ඔය සයිලන්සර් නිසා ඇහෙන්නේ නැහැ. නැත්තම් ඉතින් කන් අරි පැලෙන සද්දයක් එන්නේ. එන්න සද්දයක් තියෙනවා. ඒ වගේ තමයි අපේ මේ මනසේ පොඩි පත්තු වෙන තැනක් හොයාගත්තා. සංකල්ප මත පත්තු වෙන්න පුළුවන්. දික්ටි මත පත්තු වෙන්න පුළුවන්. හොඳයි කියන සංකල්ප වලින් පත්තු වෙන්නත් පුළුවන්. නරකයි කියන සංකල්පේ මත පත්තු වෙන්නත් පුළුවන්. මධ්‍යස්ථයි කියන සංකල්පය තුල පත්තු වෙන්නත් පුළුවන්. නිට්ටයයි කියන සංකල්පය තුල පත්තු වෙන්නත් පුළුවන්. අනිත්‍යයි කියන සංකල්පය තුල මේක පත්තු වෙන්නත් පුළුවන්. අතහැරීම කියන සංකල්පය මත පත්තු වෙන්නත් පුළුවන්. අල්ල ගැනීම කියන සංකල්පය මත පත්තු වෙන්නත් පුළුවන්. මේ මොනවා වුණත් මෙතෙන්ට මේ ඉන්ධන සැපයීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒවා මොකෝවත් නොකර ඉන්න ඕන කියලා අනන්තවා සංකල්පයකට එනවා. මම මුකුත් කරන්නේ නැහැ. ඒක කරොත් එන්න පත්තු වෙනවා කියලා ඔන්න ඒ හදන්නේ තියෙනවා. එනදවත් අදෝ ඔක්කොගෙම පත්තු වෙනවා කියලා ආනන්ද හම්බුරු කිව්වා. දැන් මම ඔන්න ඉන්නවා පත්තු වෙන්නේ නැතුව කියලා. ඒකත් පත්තු වෙනවා. දැකලා තියෙන සූක්ෂමතාවය මේ භයානකත්වය. ඒත් පත්තු. ඊවසේ ඉතින් ඔක්කොම පත්තු වෙනවා මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ කියලා පත්තු වෙලා යනවා. මොකද වෙන්නේ? ආනන්ද හඳුරු කියන මොකද්ද බණ කියලා මට තේරෙන්නේ නැහැ කියලා පත්තු වෙනවා. ඔන්න අපිට වෙන්නේ දේවල්. ඈ පත් වෙනවා. එහෙම පත් වෙනවා. නැත්තම් බොරුවක් කියන්නේ කියලා පත් වෙනවා. නැත්තම් විකෘති කරනවා කියලා පත් වෙනවා. ඔබට කියන්න හේතුව අන්තෝජට බහිජට. ඇතුළෙන් ගැට පිටත් ගැට ගැට පිටත් ගැට 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 කොටයි. මේ මෙහා ගන්න පුළුවන් ද ලේසි කැටි. ඔන්නෝකයි අපි කියන්නේ ස්ත්‍රී පුරුෂේ සත්‍ය අවබෝධ කරන්නේ. තේරෙන්නේ ස්ත්‍රී පුරුෂේ සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. මේවත් දකින්නේ නැහැ. අපේ සමාජයේ ඉන්නවනම් නිවන් දැකලා නිවන වැරදි කියලා හරි කියලා යෝජනා කරන චෝදනා කරන අය මම හරි සන්තෝෂ වෙනවා. පුදුම ප්‍රශ්නේ කියන්නේ නිවන් නොදකනේ ගොඩක් අය. ඔබ බොරුවා. ඔබ වංචා. මොකක්ද කියන්නේ? දැකලා නැතුව. ඒක හරි අවාසනාවක්. ඒක මිනිස්යාගේ තියෙන දුර්වල බව වඩා කැපී පෙනෙන අවස්ථාවක් ඒක. එමන අපේ මූලික අදහස මූලික පාඩේ තමයි මෘදු බව. කිසිම ආධ්‍යාත්මික පැන නගින්නා වූ දෙයක් සමග අඩි බව ඇති කරගන්න. ඇයි? ඇති කරගෙන වැඩක් නැහැ. සම්මුතියක් ලෝකේ පවතින. සම්මුතියක් පවතින. දැන් ශ්‍රී ලාංකිකයි කියලා ඉන්න මිනිස්සයා ගිහලා තිබෙන නටක ව්‍යාපදිංචිය ගන්නවා. එතකොට ඒ රටේ පුරවැසියෝ මේ රටේ පුරවැසියෝ නේ. එතකොට රට මාරු වෙනවා. තමන්ගේ ගේ කියලා හිතාගන්න එක මාරු කරලා වෙන ගේකට යනවා. එතකොට ගේ මාරු වෙනවා. මගේ වාහනේ කියන එක තියෙන එක දීලා තව එකක් ගත්තා. එතකොට වාහනේත් මාරු වෙලා. සංස්කෘතිය කියන එකෙන් වෙන රටකට ගිහිල්ලා ජීවත් වුණාම සංස්කෘතිය මාරු වෙලා. සමහර පොඩි කාලේ වැරදිලා මාරු වෙලා ගියපු ළමයි ටිකක් ලොකු වුණාට පස්සේ හැබැයි අම්මා තාත්තා හොයාගෙන මාරු කරගන්නවා. එහෙම සිද්ධිත් ලෝකේ වෙනානේ නේද? පොඩි කාලේ ඉඳලා මේ මගේ අම්මා තාත්තා කියලා හිතාගෙන ඊට පස්සේ කාලය ගියාට පස්සේ ආ කියලා දෙනවා. නෑ අපි ලංකාවෙන් ඔයා අරගෙන ආවේ කියලා කිව්වහම ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ලංකාවේ අම්මා තාත්තා හොයාගන්නවා. ඒකට තේරෙනවා නේද? අපි මේ ඇත්ත ලෝකයක් නෙමේ මේ මනස කියලා හදාගත්ත ලෝකයක්. එයාට දෙන සංඥා සංඥා අනුව එයා සුභ කොටස බෙදා ගන්නවා, අසුභ කොටස බෙදා ගන්නවා. එක්කෝ අසුභ කොටස ඇලෙනවා, නැත්නම් සුභ කොටස ඇලෙනවා, නැත්නම් මිශ්‍ර වෙලෙනවා, නැත්නම් කෙලින්ම සුභ වෙනවා. සුභ පැත්තේ ඉඳගෙන එයා තැටි වේක අල්ල ගන්නවා. හිරේ ඉන්න මිනිස්සු ඔක්කොම හොඳ මිනිස්සු. ඇයි එහෙම මිනිස්සු හොඳ මිනිස්සු කියලා කියන්නේ? ඒගොල්ලෝ කියනවා අයුක්ති අසාධාරණ අපිට පෙන්වන්න බෑ හාමුදුරුවනේ. මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවොත් මම කියන්නේ. මම කියන්නේ හොඳයි කියලා. ඒගොල්ලන්ගේ හැටියට ඒගොල්ලෝ හොඳයි. මොකද්ද? කොයි වගේ අයද ඒගොල්ලෝ? අයුක්තිය අසාධාරණේ පෙන්වන්න බෑ. අයුක්ති අසාධාරණේ වෙනුවෙන් සටන් වදින කොල්ලෙක්ම. අර විජේ කුමාරතුංගගේ කියවන වගේ ඒවා තමයි ඒගොල්ලෝ ඔළුවේ දාගෙන ඉන්නේ. දෙවුල එයා හිතාගත්ත යුක්ති අසාධාරණයි කියලා හිතාගත්ත දේත් එක්ක එයා යුක්ති අසාධාරණ කරනවා. එන්නනේ දැඩි බව කියන්නේ ඒක. දැඩි බව කියන්නේ එහෙමනම් දැඩි බව මිනිස්සයා පවට පොළඹවනවා. දැඩි බව මිනිස්සයා අමනුෂ්‍යයෙක් බවට පත් කරනවා. දැඩි බව මිනිස්සයා දුකට පත් කරනවා. දැඩි බව මිනිස්සයා අපායට ගෙනියනවා. දැඩි බව මිනිස්සයා සසර මුලා කරනවා. අසන්න කැමති ඔබ කිසිවෙක්ද? එයාට තේරෙනවා ඔබ කිසිවෙක්ද? එදෙරෙන ඔබ කිසිවෙක්ද? කිසිවෙක් කියන එක විග්‍රහ කරන්න ගියොත් එහෙම කෝටි සංඛ්‍යාතනේ අයලා ඉන්නවා නේ. කිසිවෙක්ලා ඉන්නවා. විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන්, ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්. ඒත් කිසිවෙක්. ඊළඟට ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒත් කිසිවෙක්. හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, නරක කෙනෙක් වෙන්න පුළුවන්, ආගමිකයෙක් වෙන්න පුළුවන්. ඒත් කවුද? කිසිවෙක්. රැකියෙක් වෙන්න පුළුවන්, වාර්ගිකයෙක් වෙන්න පුළුවන්, කුල මානාදී තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් කිසිවෙක්. එනිසා මම කෙටියෙන් අහනවා ඔබ කිසිවෙක්ද මාත් අහනවා මා කිසිවෙක්ද බලන්න ඔබත් අහන්න සසුන් අහන්න ඔබතුලින් මා කිසිවෙක්ද කොහොමද ඔබ කිසිවෙක්ද දැන් මේකනේ අපි ධර්මයෙන් හැමදාම පිළිතුරු කියලා දුන්නේ නේ කිසිවෙක් නොවන්න කිසිවෙක් දැන් බලන්න නගරයට යනවා නගරයට ගිහිල්ලා ඔබ කිසිවෙක් නොවි නගරේ දිහා බලන් ඉන්නවා පුළුවන් ප්‍රශ්නයක් නැහැ විවිධ වර්ගයේ වාහන යනවා විවිධ මිනිස්සු හැසිරෙනවා පවතිනවා කිසිවෙක් වුණාම කරදරයි දෙමළ වුණොත් ඒත් ප්‍රශ්නයි සිංහල වුණොත් ඒත් ප්‍රශ්නයි ඈ JVP වුණොත් ඒත් ප්‍රශ්නයි පොදු පෙරමුණේ වුණොත් ඒත් ප්‍රශ්නයි UMP වුණොත් ඒත් ප්‍රශ්නයි කිසිවෙක් වුණහම කිසිවෙක් නොවෙන්න නම් පුළුවන් හැබැයි අර පක්ෂණන් ඒවනම් අතාරින්න බෑ මොකද ඒවා ලේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ලේ කොළ පාටයි ලේත් රතු පාටයි ලේත් කාවලේ තරම් තදින් ඒක දාලා දෙන්නේ ඒක ආගමට වඩා ඉස්සරහ පක්ෂය ආගම දෙවෙනි පක්ෂයේ පළවෙනි ආත්මයේ දෙවෙනි පක්ෂයේ පළවෙනි ඒවට තමයි මෝඩකම් කියලා කියන්නේ දෙන්නනේ ඒකම මෝඩකම් කියන්නේ ඒ මෝඩකම් ඕනේ කාලේ හැටියට ඒ දවස්වල හැටියට මේ රට පොඩ්ඩක් ගෙනියන්න පුළුවන් ඔළුවක් තියෙන මිනිස්සෙක් කියලා හිතන කෙනෙකුට දෙන්නේ ඒ ඡන්දයි පිළියම් නොදී ඉන්නවයි කියන එකත් හරි නෑනේ ඒකත් මේ නිකම් අන්තවාදී බව නොදී ඉන්නත් හිතුණු දවසක එකක්වත් මේ අතර නෑ ගුරුපත් දෙන්නේ දාලා තියෙන ආශ්‍රයක් හොයාගන්න බෑ එතකොට යාට නොදී ඉන්න හිතරේ නොදී ඉන්නේ ඒකත් තමන්ගේ අයිතියක් දෙන්නේ හිතුණාම ඒක දෙන්නේ ඒකටත් මේ ලොකු බැරියල් එකක් දාන්නත් මොනවා පරිහරණය කළත් ඝනත්වය නැති වෙන්න ඕනේ සමකාමී වෙන්න තමයි පන්ති මිෂ්ඨ කළා ඒකට බැස්සත් එක නැතත් එක මට ඉතිච්ච එක දැන්ම එහෙමත් අදහසක් නැත්තම් ඕ 10 20 30 40 50 60 100 හරි ඉතින් කිසිවෙක් නොවුනහම එයා රහතෙක් නෙමෙයි. අර සමහර අය බයිනතෝ රහතෙක් කියලා බුදු කියනෝ රඟපානවා මෙහෙමයි කියලා. සමහර අය බයි. කියලා දෙනව රහතෙක් නෙමෙයි. එකක් අල්ලගෙන නිකම් බොරු කයින්ම මට රහතෙක් හැදෙරි කිසි දෙයක් කරන්න එපා. ඕන්නේ. කිසිවෙක් නොවුනහම එයා රහතෙක් වෙන්නේ කොහොමද? කිසියෙක් නොවුනහම එයා සකදාගාමි වෙන්නේ කොහොමද? කිසියෙක් නොවුනහම එයා අනාගාමි වෙන්නේ කොහොමද? කිසියෙක් නොවුනහම එයා සෝවාන් වෙන්නේ කොහොමද? කිසියෙක් නොවුනහම එයා පුතජන වෙන්නේ කොහොමද? කිසියෙක් නොවේ. තේරෙන්නේ නැහැ තේ. එයා කිසියෙක් නොවේ. එයා බුදුත් නොවේ, රාහතුත් නොවේ, මාර්ගඵලත් නොවේ. කිසිවෙක් නොවෙන්න කිසිවෙක් නොවුනට පස්සේ එහෙම මාර්ගයක් අවශ්‍යත් නැහැ. කිසිවෙක් ඉන්නවනන්නේ ඇඳක් හොර නිදා ගන්න සතුටු වෙන්න. කිසිවෙක් නැත්තම් ඇඳක් සතුටු වෙන්න පුටුවක් ඕනේ නැහැ. පුටුවක් ඕන කිසිවෙක් ඉන්නවනම් වාදේ. කිසිවෙක් නැත්තම් පුටුවක් ඕනේ නැහැ. ඒක තමයි කියන්නේ මේක වචන වලින් කියා දෙන්න බෑ කියන්නේ. මේ වචන වලින් කියා දෙන්න බෑ කියන්නේ එක මේක කියා දෙන්න ගියාම කියා දෙන්න යන කෙනා පුදුම නේ අපහසුතාවයකටපත් වෙනවා. තේරුම් ගන්න යන කෙනත් හරිය අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම පිස්සු බණක්. මේවා ඇත්ත වශයෙන්ම මේ ලෝකෙට දැන් කියන්න හොඳ නැහැ. ඒවා වහලා දාලා පැත්ත කරලා දාලා ඒවා පොත්වල තියෙන ඇරලා පාඩුවේ පාඩුවේ ජීවත් වෙන්න ඕනේ. මගේ අදහස දැන් එහෙම එන්නේ ටික ටික. දැන් අපි සජීවී දෙන්නේ නැහැ. කට් ඔෆ් කරගෙන යන ඔක්කොම ඔෆ් කරලා යන වැඩක් නැහැ. මේක අහලා මේක සරල වෙලා තියෙන්නේ. ගැඹුරු ධර්මයේ සරල වෙලා කියලා කියනම මේක සරල වෙලා. අර කියවනක් තියෙනවනේ ඕනම ගැඹීර දර්ශනයක් මේ සමාජගත වීමේදී නිතර ඇසීමේදී ඒක සරල දෙයක් බවට පත් වෙනවා කියන ඒ වගේ තමයි. ධන සම්පත් උනත් එහෙමයි. උප්පත්තියේම විශාල ධන සම්භාරයක් එක්ක උපදින ළමයාට ඒක ඒ දේවල් ඊටාම සරල දෙයක්. ඒකනේ තමන්ගේ ගෙදර තාත්තගේ ප්‍රෙජරෝ එක ප්‍රාඩෝ එක අරගෙන පොද හතරක් තියෙදි දෙකෙන් යන්නේ. ඉලයි දෙකෙන් යන්නේ ඒකයි. ඒක සරලද? ඊට පස්සේ යා දුප්පත් යා දේවල් නැහැ කියලා තමයි යා හිතන්නේ සංඛාත ලෝකයේ ඇත්තේ සරල අර ඒක ළමෙක් ඇවිල්ලා මේ කිව්වා මේ බලන්න හාමුදුරුවනේ අපේ අම්මා අපිට කිසි දෙයක් දුන්නේ නැහැ කිව්වා. මම මොනවද දෙන්නේ? මට දුන්නේ අර නුගේ කොට ගියයි BMW එකයි විතරයි. මල්ලිට තමයි හොඳම දේවල් දීලා තියෙන්නේ. මට කිසි දෙයක් දෙන්නේ නැහැ. එතකොට උපාධියක් අරන් දීලා එහේ විශ්වවිද්‍යාලය ආවා. සමස්තාර වගේ අක්කර බාගු විතරන කෙනෙකුට ගිහුත් දීලා ඉන්නකෙක දීලා මට කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පැවැත්ම තුළ එයාට ඒ දේවල් අගේ නැති වෙලා තියෙනවා. එයා දන්නේ නැහැ, එයාට තේරෙන්නේ නැහැ මේ දෙයක් හම්බ කරගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර කැප වෙන්න ඕනද, කොච්චර පරම්පරා කීයක සල්ලිද එයාට තේරෙන්නේ නැහැ මේකක්. නමුත් දීලා නැහැ. ඒ වගේ අර සරල වෙනවා මේ ධර්මය සරල වෙනවා සරල වෙනවා. දැන් මගෙන් අහුවාම මේක මෙහෙමද මේක මෙහෙමද මේක හරම නෙමෙයි මෙහෙමද කියලා මම උත්තර දෙන්නද? දැන් එහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි කියලා හදි එතකොට මගෙන් අහන එනම් මොකද්ද? එතකොට අර දාර්ශනිකෙක් තියෙනවා අර පපාජි කියලා කෙනෙක් ඉන්නවා ඔබ කවුද කියලා අහුවාම එයා කියනවා මොකද I am that. මාක් කිව්වොත් එහෙනම් මම කියන්නේ ඒක. නිවන තියෙන්නේ කොහෙද? නිවන තියෙන්නේ එහෙ. කියලා කියනවා. සමාජයේ විදිහට පිස්සෙක් කරයිද නැද්ද? මහා පිස්සු බලක් කියන්නේ නිවන තියෙන්නේ කොහෙද කියලා නිවන තියෙන්නේ එහෙ කියලා කියනවා. එතකොට එහෙ කොහෙද කියලා අහුවම ඒත් කියලා එහෙ කියනවා. ඒ නිසා මේක තේරුම් ගන්නත් අමාරු දෙයක්. දේශනා කරන්නත් අමාරු දෙයක්. ඇත්තටම මේක මේ සමාජයේ කියන කීයුතු දෙයක් හැටියට තේරුම් අරගෙන තමයි අපේ මහා යතිවරයන් වහන්සේලා මේ පොත්වල දීටි වන්දනා කරගන්නකෝ දානගෙන ආවනම් හා කියලා ලොකු කින් වාක්‍යයක් කිව්වා දැන් සාදු කියන්නේ දැන් ඵලයක් ඉදර ඊට වැඩි දෙයක් කරන්න ගියේ නැහැ මොකද දන්නවා මේ මිනිසුන් බණ කියන්නේ කියලා කුටි ගන්න මේක කතරගම දෙයියන්ට වගේ ඔළු 10ක් විතර තියෙනවා ඔළු 6ක් විතර තියෙනවා මේක තේරුම් ගන්න. මම මේවා කිව්වයි කියලා මම රහත් නෙමෙයි හොඳේ. නැත්තම් සමහර මහත්තුරු විසින් නොවන යවනවා පුතේ ගිහිල් බලලා වරෙන් අමුතුරු රහත්ද කියලා. තියෙන කොට බඳු මැදම් ඵලයන් අමුතුරු 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 රහත්ද කියලා බලලා වරෙන් කියලා. යාරි කරදර වලට අපි පාත්‍ර වෙනවා. මොකද බණ පොතෙන් සංකල්පෙන් දීලා තියෙන්නේ එහෙමයි. අර නිගණ්ඨනාත් පුත්තක සම්ප්‍රදායේ ඒ විදියටනේ තියෙන්නේ. ඒගොල්ලෝ නිර්වස්ත්‍ර වෙ ඉන්නෝ ඒ ලිංගයන් එහෙම අර මෙහෙම එල්ලෙල්ල යන්නේ ගාන්ඨාරියෝම ගහගා. දැකලා තියෙනානේ නිගණ්ඨනාත් පුත්තලාගේ නිකම්ම සක්‍රිය වුණොත් ගානෝ කියන්නේ කට්ටි ටික ඔක්කොම එකතු වෙලා ගන්නවා. ඒ කියන්නේ අර අර කෙලෙස් තියෙනවා. ඉතින් ඒ පුජ්‍යලේ ඔක පණ නැති කරගන්න ශල්‍ය කර්ම කරනවා. නැත්තම් ඒක ඒක මේ ක්‍රම වේද තියෙනවා. ඒ දේවල් ඔක්කොම අනුගමනය කළා තමයි අරක පණ නැති කරලා තියාගන්නේ. දැන් වෛද්‍ය විද්‍යාත්මක ගානවල හරියම සරලයි. ඒගොල්ලන්ට ඒක ගොඩාක් ලොකු ආසියක්. ඒගොල්ලෝ සමහර අය කරගන්න ඇති. මේ ශෛල පද්ධතියක් තියෙන. කපල දැම්මට පස්සේ සක්‍රිය වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු ඇයි මේ හරි දුර්මත තැන්වලින් මේ දර්ශනය ඥානය ඒක සොයන්නේ එහෙම හොයන්න බෑ. එහෙම හොයන්න යන්න එපා. ඕනම දෙයක් පූජනීය කරගන්නත් පුළුවන්. ඕනම දෙයක් ඉතාම කැත පහත් කරගන්නත් පුළුවන්. ඒක ආහාරයක් කැමවීමක් ගන්න එක වුණත් එහෙම අමු පෙරේතෙක් වගේ ආහාරයක් ගන්නත් පුළුවන්. අතිශයින්ම පූජනීය අන්දමින් දානය වැළඳීමක් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ ඕනම ශේෂ්ත්‍රීය දෙයක් ඉතා පූජනීය ලෙස සංකල්පයකින් කරන්න පුළුවන්. ඉතාම පහත් අතින් ඒ කෙනෙක්ගේ අතින් ඇල්ලීමේ ඉඳලා හැම දෙයක් ඔස්සේ ඒක තියෙන පුජ්‍යලයාගේ චේතනාවිත භාවය අනුව තමන් පූජනීයත්වයක් දෙනවද, ගරුත්වයක් දෙනවද, කැත හිතක් දෙනවද, සල්ලාලකමක් දෙනවද, උදාරතර ගුණාත්මක භාවයක් ඒ තුළට ලබා දෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ පූජ්‍යලයා ඒ දක්වන සිතිවිලි පද්ධතිය අනුව තමයි. එහෙම නැතුව කියන්න බෑ. මිනිස්සු ඒතරම් තේරුම් කරගන්නට ඕන, කල්පනා කරන්නට ඕන. ඒ කුමන ස්වરૂපයක් පදනම් වෙලාද කියන්නේ. කොටිම කියනවා නම් මේ සමාජයේ අවුවට ඇස් කන්නාඩි දෙකක්වත් දාන්න බෑ අපිට. ඒක වහාම යන රියදුරා හරි දායකයා හරි දැනුවත් කරන්න ඕන. මම මේ වෛද්‍ය අනුමැති එකට ඇහි අමාරුවකට ඇහැට මේ දවස්වල බේත් දානවා. ඒ නිසා මම මේ කල්පන්නාඩි දෙකක් පළවෙනි. එයාට අදාළම නැහැ. ඒ වාට එයාගේ ඔළුවේ හැදිලා තියෙනවා මොකද්ද? ලොකු කමට දාන. පෝසත්කම පෙන්නන්න දාන. නිකම් කැපිලා පෙන්න දාන. මොනවාරි ඔන්නෝම දේවල් ලක්කාම මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ. මේක වෙන වෙන රටක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ රටේ මම දන්නවා මේ ඉර පැත්තෙන් ඌරට වදිනවා. ඒ නිසා කන්නත් දෙකක් දානවා, කවුකන්නත් දෙකක් දානවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මිනිස්සු ඒ තරම් ඇයි සංකල්පගත? හරි මම. ඒ නිසා මේ මිනිස්සු ඇස්වලින් විතරයි මිනිස්සුන්ව දකින්නේ. ඇස්වලින් විතරයි දකින්නේ. නුවණින් දකින්න පුරුදු වෙලා නැහැ. හාමුදුරු කෙනෙක්වත් නුවණින් දකින්නේ නැහැ. මනසින් හඳුනගන්නේ. මානව ස්වභාවයෙන් හඳුනගන්නේ. මානව ධර්මතා අතර හඳුනගන්නේ. ඒ ඇයි ඇසින් විතරක් දකින්නේ? මගේ බුදුහාමුදුරු ඇස්වලින් නෙමෙයි මේ ලෝකේ දැක්කේ. ඒ සංගුලිමාල ඇස්වලින් දැක්කනම් මිනිමරුවේ. අඟුලිමාල මනසින් දැක්ක උදාරතර මිනිස්සෙක්කයා. අම්බපාලිය ඇස්වලින් දැක්කනම් එයා ජනිකාව. අම්බපාලිය මනසින් දැක්ක නිසා ඇය උදාරතර සිතුවිලි තියෙන කාන්තාවක්. ඇය සමාජයේ යම් ක්‍රියාවලියක් නිසා ඇයට පත්වෙච්ච කෙනෙක්. දීපතින් ඉන්න කෙනෙක් වුණත් මිනිස්සු සමහරලාට අපි මනසින් දකිනවා නම් එයා යම් උදාරතර සත්පුරුෂ මිනිස්සෙක්, යම් මානසික තත්ත්වයක් නිසා එයා එතෙන්ටපත් වෙච්ච කෙනෙක් වෙනවා. අපි මේ ආවේවද්දෙක් කියලා හිතුවට ඒ උදාරතර මනසක් තියෙන මිනිස්සෙක් යම් මානසික පීඩනයක් නිසා එතෙන්ටපත් වෙලා ඉන්නවා. මානසික දකින්න එහෙම පමණක් නෙවෙයි. මේක ධර්ම කරුණක් හැටියට තේරුම් කරගන්න මේක ආනන්ද හාමුදුරුවන්ගේ බණ මේක බුදුහාමුදුරුවන්ගේ බණ කියන එකම කොටස් කරන්න ඕනේ. මේ ආකෘතිය දෙස බලන්න, මේ ආකෘතිය හරිද වැරදිද කියලා බලන්න. ඒක ආනන්ද හාමුදුරුවෝද බුදුහාමුදුරුවෝද කිව්වද නැද්ද, පරම්පරාවෙන් ආවද නැද්ද, පොතේ තියෙනවද නැද්ද, එහෙම බලන්න එපා. ඒක බලන්න චර කිව්වත් ඉතින් මිනිස්සෙගේ හිතේම කිව්වට මෘදු වෙන්නේ නැහැ. මෘදු වෙන්නේ ජීවිතේ අපි සම්මර්ෂණය කරන තරමට, දිගපල්ල තේරෙන තරමට. ඉතින් මෘදු වෙන කාරණා බවට පත් වෙන්නේ මම නම් හිතන්නේ මේමය. සම්මුති ආකාරයකින් මේ මෘදු කරගන්න විදිහ මම මේ කියලා දෙන්නේ. මෘදු භාවය ඉහළටම අවබෝධ වුණොත් ඒ මොසෙද පවත්වනවා ඒක. සාමාන්‍ය කෙනෙකුට හිත මෘදු කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ජරා මරණ වලටපත් වෙනවා. මේ ගැන හිතලා කල්පනා කළහම මෘදු වෙන්න පුළුවන්. ජරා මරණ වලට අපිපත් වෙනවා. අපි ජීවත් වෙන්නේ 2050 2060 70 වෙනකම් විතරයි. 2064 දී අනිවාර්යෙන් ග්‍රහතාරකාවක් ඇවිල්ලත් වදිනවා අය. පුදුයි. එකක් තියෙනවා නේද? ලබන අවුරුද්දේ වැලන්ටයින් ද මොකක් දවසේ ධාතාරකාවක් කියලා වදින්නට ඉඩ තියෙනවායි කියලා විද්‍යාඥයෝ කියනවා. ටිකක් ලොකු එකක් අර 2064 දී වදින එක මහා පරිමාණයක. ඒක වැදුණු පෘථුවේ ආයෙ අලුතෙන් ප්‍රිපෙයාර් කරලා ගන්නවා. කිලෝමීටර් ගානක් දිග එකක් හැවිලා වදින. වාසනාවට බේරෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු අපි ජීවත් වෙන්නේ නැහැ නේ එච්චරනේ. ඉතින් ඒක නිසා එහෙම හිතුවාම ගොඩාක් දේවල් අපේ හිතෙන් අතුගාලා දාන්න පුළුවන් හිතෙන්. මොකටද මොකටද කිසිම මේ කිසිම ආවේගයක් ඕනේ නැහැ. ඒ ඔක්කොම පොළවේ පස්. කිසිම ආවේගයක් ඕනේ කිසි කෙනෙක් එක්ක පරිගන්න ඕනේ නැහැ. කිසි කෙනෙක් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ. කිසි කෙනෙක් එක්ක ආගම් කරන්න ඕනේ නැහැ. සනසිල්ල ජීවත් වෙන්න. ලෝකය කියන්නේ මෙහෙමයි. මනස කියන්නේ මේකයි. මනසේ ස්වභාවය මේකයි. ලෝකය කියන්නේ මේකයි. මම ගොඩාක් පාවිච්චි කරන වචනයක්. ලෝකය කියන්නේ ස්වභාවය, ධර්මතාව ලෝකේ හැටි. ඉතින් මිනිස්සු ඒ විදිහට හිතන මිනිස්සු නම් මේ මුළු ලෝකෙම ඉන්නේ. අන්න එදාට දෙවුන්දර සුඩුවේ ඉඳන් තේදරු සුඩුවට රූමත් කාන්තාවකට වටිනා නිල් මණිකක් අතේ තියාගෙන යන්න පුළුවන්. කවුරුත් හොරකම් කරන්නේ නැහැ. අන්නේ වෙන කාලයක් තිබුණලු නේද අපේ රටේ සමාජයේ එහෙම අවබෝධයක් තිබුණලු. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම ලස්සන රටක් තමයි මේ බුරුම රට. මම දන්නේ අනිත් ඔය යුද්ධ ප්‍රශ්න නම් තියෙනවා. ඒ උනාට සරප්පු හොරකම් කරන්නේ. තේරෙන්නේ නේද? අපි හරි බයෙන් මේ සරප්පු දෙක දාලා යන්න බෑ මේ එකතු කළ වාහනය. නෑ මේ ප්‍රශ්නේ සරප්පු හොරකම් කරන්නේ නෑ කියලා. බලන්නත් එක තියෙන හැම මොහොතෙම සෙරප්පු දාන්නේ අපි ගේන්නේ වරුවක් විතර ඉඳලා වන්දනා කරලා ආයි සෙරප්පු දෙක බලනවා සෙරප්පු දෙක තියෙනවා ඒකම නේ දුප්පත් මිනිස්සු ඉන්නේ ඒකට. පකිස්තානයේ වගේ වුණා නම් මෙහෙම දරක දෙවල වල මේ මහත්කම මෙහෙම නැහැ. ඉන්දියාවේ තුම මේව බලන්න නැහැ. මෙහෙම බෑග් එක තියලා ඔලෝ පීරලා බෑග් එක දිහනනොත් බැරි නෑ. එයිසා බෑග් එක අතේ පටලවගෙන තමයි මෙහෙම ඔලෝ පීරන්නේ. ලංකාවත් ඒව තමයි අඩුවේ බොරු කියන්න ඕනේ නෑ. පොඩක් බෑග් එකේ මෙහෙම අත දාන්න තමයි වාඩිලා ඉන්න ඕනේ. ඒ සබ්බා සත්‍සිකක් යම් කිසි මනුස්සයෙක් ඇති වුණා සුඛාගතයක් වරක කරන්නේ ලෝක යන්නේ මේ දියුණුව කියන එකක් ඔස්සේද කලිසන් සර් ටයිකෝඩ් දාන යක්කු වැඩක් තියෙනවද හොඳට පොඩ පීරන පොඩ පිළිවෙලට තියෙනවා මොනේ හොඳට මේකප් එක තියෙනවා හරියට පිරිසිදුව ටයිගර් කෝට් එක දාලා ඉන්නවා යක්කු ලස්සනට පිළිවෙලට ගෙවල් දොරවල් තියෙනවා ලස්සනට හැමදේම පිළිවෙලට තියෙනවා යකින් යාන වාහන තියෙනවා යාන වාහන වලින් යනවා යකු මනුස්ස ශරීරයෙන් ඉන්නවා හිත අපාය. ගොඩාක් මිනිස්සුගේ හිත බලන්න පුළුවන් නම් කෙනෙකුට බලන්න හිතවල මනුස්ස ශරීරයේ ඉඳගෙන මනුස්ස හිතක් භාවිතා කරනමයි හරියන්නේ. තේරුණානේ? මනුස්ස ශරීරයේ ඉඳගෙන මනුස්ස හිතක් භාවිතා කරනමයි හරියඩොයි. අපාය සිත්තේ නැහැ. පාපී පෙරේතසි යක්ෂසි කුම්බාන්දසි කලාතුරකින් ඉන්නවා දේවසි බ්‍රහ්මසි කැපහතුන්ගේ සිත් වගේ ආර්ය ශ්‍රාවකයන් සිත් වගේ උදාරතර සිත් හදාගත්තා ඉන්නවා ඒ අය හරියට කැලේකට සඳුන් ගස් දුර්ලභයි වගේ දුර්ලභයි පොළොවේ රන් මිනිමුතු කැට දුර්ලභයි වගේ දුර්ලභයි. ඉතින් අන්න එහෙම අයට නිර්මාණය වෙච්ච දහමක් තමයි කිව්වොත් මේ ධර්මය. එනනේ අර අතිශයින්ම දුර්ලභ පිරිසකට නිර්මාණය වෙච්ච ධර්මයක් මේක. අපි මේක පැතිරෙව්වට හැම කෙනාම මේක ගන්නෙ නෑ කියලා හොත්තටම තේරුම් අරගෙන තමයි මේ පතුරවන්නේ. අර පතුරවන්නේ අර දුර්ලභ මණිකක් වගේ ඉන්න මිනිස්සෙකුට මොන දේ. එදානේ මේ ධර්මයේ අහලා මේ ධර්මයේ විවේචනය කරන අය ඉන්නවනේ. ඒ විවේචනය කරන කෙනා සමහරලාට අර දුර්ලභ වූ මණිකක් වගේ මිනිස්සෙකුට නම් මේ විවේචනය කරන්න කවුද කවුද කියලා බලලා අහන්නට ගන්නවා. එහෙම වෙච්ච ගොඩක් ඉන්නවා. සායනාංශයට මේ අර බලන පොස්ටර් එකක් අර ප්‍රචාරය වුණා ඒතෙන්දි තමයි හාමුදුරුවනේ අපි බනහන පුරුදු වුණේ දෙට ගිහිල්ලා එක්කෙනෙක් ඇවිල්ලා මේ බලන්න විකෘති කරන බණක් කියලා මේ පොත වීසි කරා ඒ පොත බලලා තමයි සාර්ථක මම ධර්මය අහන්න පුරුදු වුණේ එතකොට අර මේ විවේචනය කරන කෙනා තුලින් හරි මේක පැතුරුනාම අර මැනිකක් ළඟ වැටුණාම මේ මැනික් වගේ මිනිස්සු මේක කියලා බලන්න මේක මගේ ධර්මයක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ දේකුත් නෙමෙයි මේක ලෝකයේ පවතින මානව දහමේ තියෙන සැනසිලිදායක මානසික ස්ථානයක් සලකනවා ඒකට කියනවා විවිධ වචන සැනසීම සහනය මෘදු බව කියලා කියන්නේ ඒක තමයි දැන් මේ නිර්වාණය කියන වචනයට වෙනත් අර්ථ ගොඩාක් දෙන්න තියෙනවා ඒ නිර්වාණය කියන වචනේ පින්නතුන්ට දැනෙන්නේ මහා බුද්ධ මහා බලයක් වගේ ලොකුට නේ. සහනය, මෘදු බව, ශාන්ත බව ඒව දැනෙන්නේ. අයියෝ සිම්පල් ඒවා අපේ අතේ තියෙන දේවල්. එහෙනම් මම කියන්නේ ඇත්ත අරක අමතක කරලා දාලා මෘදු බවටපත් වෙන්න, ශාන්ත බවටපත් වෙන්න, ඈ නිහතමානී අනතිමානී බවටපත් වෙන්න, ශාන්ත බවටපත් වෙන්න. අරක තේරෙන වචනය. ඔබත් නිවන් දකින්න නිර්වාණය. ඒක අමාරු. ඔව් ඒක අමාරු. නා ඒක පැතිකින් කියන්න ඕනේ. හරියට අර ඒක මේ වගේ. පස්වරක් පහ කීයද කියලා දන්නේ නෑ මතක නෑ. පුතේ පහේව පහක් කීයද? ආ 25. අය වෙනද? පස්වරක් පහ? ඒක තමයි. අර ඒ වගේ දෙයක් තමයි මේක. නිර්වාණය කියලම නෑ නේ ඒකනම් දන්නේ නෑ. පස්වරක් පහ දන්නේ නෑ. පස්වරක් පහේව දන්නවා. සහනේ දන්නවා. කියනනේ සාමය දන්නවා නිර්වාණය දන්නවා ශාන්ත බව දන්නවා නිර්වාණය දන්නවා මෘදු බව දන්නවා නිර්වාණ දන්නවා එහෙමත් ඇදෙනවා ඔළුවේ දේව හැම දෙයක් ඉස්සරහම රොදු වෙන හැම දෙයක් ඉස්සරහම රොදු වෙන අන්න ඒ විදිහ තමයි ඔබට මේ ලෝකයේ තියෙන ලස්සනම ධර්මය තමා වෙත ගලාගෙන ඉන්නේ. තමාගේ දෙඩි බව වෙනකොට තමන් තනි වෙනවා. තමන් පමණක් වෙනා ලෝකේ තමන් මෘදු වෙනකොට මේ විශ්වයේ සමග සියල්ලන් අතර ඔබ පැතිරි පවතින කෙනෙක් බවට පත් වෙනවා. අන්න එකට කියනවා ධර්ම සංඥාව. නොවැළෙන සංඥාව. නිරෝධ සංඥාව, විරාග සංඥාව, සබ්බ ලෝකේ අනිරත සංඥාව, සියලු ලෝකයන්හි නොයළ අවස්ථාව. අපි ඔළුවට දාලා තියෙන්නේ ඒවා අපිට බැරි දේවල්, ඒවා හරිම ලොකු දේවල්, ඒවා මේ නිකම් උඩි යන අර විහාරගේ චිත්‍රවල ඇඳලා ඉන්න ඒ රූප තේරෙන්නේ. ඒ සංකල්පිත ලෝකයක් එක්ක මේ වචනේ අර ලොකු එකක් එකට ඒකට අර්ථ දෙන්න බැරි තරම් ලොකු බර එකක් එකට අර්ථ දෙන්න ඕනේ. අපේ හාමුදුරු කෙනෙක් හිටියා හැමදාම බුදුන් ඇඳලා ප්‍රාර්ථනා කර කර ඉන්දියාවේ උපදින්. ඒ මොකද විහාරගේ චිත්‍ර දැකලා මේ වගේ මල් අතරින් එන බ්‍රාහ්මණයෝ සිටුවරයෝ ලස්සන මල් මාලා දාපු අය මේක දිව්‍ය ලෝකේ තියෙන්නේ කියලා හඳුරු හිතුවා. ආමුදුරන්ට ලැබුණ කොහොම හරි ඉන්දියාවේ යන්න කාගෙන සම්මාදමක් කළා. කොහොම හරි ඉන්දියාවේ යන්න පටන් ගත්තා. චෙන්නායි ඉඳලා කොච්චියේ ගිහිල්ලා ඇට පටන් ගත්තා. ගිහිල්ලා ඇවිල්ලා කියනවා ලබලා පිළිවෙල උකූපන් ආත්මේකවත් ඒ රටේ උපදින්නේ. ඒ නැග්ග වෙලාවේ ඉඳලා ගන්ධස්කාරේ ඉන්නද අඩියක් උස්සලා අඩියක් තියෙනකොට කැත ගොඩක් පෑගෙන. ඒ පුදිනේ ස්ථානවල අරමෙට ගහලා දෙන ඇතුළ ටික විරිසුදුයි. වැටෙන් එළියේ කාක බලන් අඩියක් තිබ්බොත් මිනිස් තැම්බක් උඩ තමයි තියෙන්නේ. හරක් තැම්බක් උඩ නැතාව ගන්න මිනිස් තැම්බක් උඩ වදින්නේ අඩිය දක්කා. ඇටි ගියානේ. ඊළඟ යන්න ඕනේ නේද? ආග බලන් දෙන්නත් ඒවා. එහෙමද? ඉතින් ඒ නිසා කවදාවත් උපදින්න පාන. ඒ කියන්නේ ඒක තමයි සංකප්ප රාගයේ අනුහස ළඟ ඒකෙන් ඉවර වෙලා ගියා. ඒ දික්තිය උපදින. මොකද ప్రత్యක්ෂ උනාට පස්සේ ඕනෝකයි කියන්නේ දෙන්නතුල සමහර දේවල් ప్రత్యක්ෂ උනාට පස්සේ අපේ හිතේ පොඩක් දේවල් අතහැරෙනවා. ওই මරණාසන්න මොහොතට එනකොට ජීවිතය ගැන අතහැරෙනවා, පවුල ගොඩාක් දේවල් අතහැරෙනවා. අපේ ප්‍රමාද වෙලානේ. කියලා නේද? ඒ ප්‍රමාද වෙලා අතහැරනාට වැඩක් නැහැ පිටුතුර. එයාට යාගේ මනස මෘදු කරලා මෙතනින් නිදහස් කරගන්න බැරි වෙනවා. ඒ විදිහට පිටුතුරේ දෘෂ්ටි එකින් එක මේ පඩිනම් පඩි ටික නැගගෙන ගියාම අවසානයේ අපිට ශ්‍රීපාද පත්මේ මුණ ගැහෙනවා වගේ තමයි. අපි මේ තියෙන හැම දෘෂ්ටියක්ම පාගගෙන ඉහළට ගියාම අවසානයේ අපේ මනස ඉහළටම ගිහිලා අර පත්ම වාසයේ කියන ස්ථානයේ නිර්වාණය. පල්ලෙහා තියෙන සංකල්ප දෘෂ්ටි එක එක පද. ඉතින් මේ පඩි හරි වෙහෙසයි නගින්න. තේරෙනානේ? අමාරුයි. දෙයක් තේරුම් අරගෙන හරින්න අමාරුයි. ඒ කියන්නේ වීර්යයක් ඕන. කොහොමද සඳහාද? නිවන සඳහා නෙමෙයි මේ අල්ලගත්ත දෘෂ්ටිය නැති කරන්නේ. නිවන්ට වීර්යය ඕනේ. නිවන ස්වභාවික දෙයක් නේ. තමන්ම පැටලිච්ච පැටලෙවිල්ලෙන් ලිහෙන්න වීර්යය ඕනේ. ඒකයි අපි සමහර තැන්වලදී වීර්යය ඕනේ නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. සමහර තැන්වලදී වීර්යය ඕන කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකවල සමහරලාට මේව පැටලෙවිලා ඕඩුව නරකයි. ඒ නිසා මේ පැහැදිලි කරලා දෙන්නේ අපි පටලැවුණු පටලැවිල්ලෙන් නිදහස් වෙන්න වීර්යය ඕන. හැබැයි නිවන් දකින්න වීර්යය ඕනේ නැහැ. නිවන ස්වභාවිකුත් තියෙනවා. ස්වභාවික තැනක තියෙන දෙයක්. ඒක වීර්යෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. යන්නේ ඒ වගේ තමයි. පිට මේ සත්‍ය අවබෝධයේ ගමන යන්න තියෙන. ඉතින් පින්නතුන් මේ අවස්ථාව විතරද මම මේ පින්නතුන් ධර්මයේ වෙනුවෙන් කැප කරන්නේ. නෑ තමන්ගේ පවතින හැම ස්වභාවයක්ම ධර්මයට කැප වූ අවස්ථාවක් බවට පත් කරගන්න මේ තමයි සිත. මේ තමයි ස්වභාව ධර්ම. හැම දෙයක් තුළම විද්‍යාත්මක වෙන්න, හැම දෙයක් තුළම මෘදු බව පුරුදු කරන්න, හැම දෙයක් තුළම අනතිමානී බව පුරුදු කරන්න. රසට කෑමක් හම්බුනොත් එදාට බොහොම රසට තමන් කන්න පුළුවන් විදිහට අනුභව කරන්න. කන මුහුත්ම නැති දවසට බෝල් ටිකක් ගාගෙන හම්බෝලයක් හදාගෙන ඒක ඒ විදිහට සතුටින් අනුභව කරන්න. කන්න මොකක්වත්ම නැති වෙච්ච දවසට ඇල්ලත් ටිකක් දීලා සතුටුසින් ඉන්න. ඒකක්වත් බෙදක් යන්න ඕනේ නැහැ. කලබල වෙන්න යන්න ඕනේ නැහැ. ප්‍රතිපදාව ශාන්ත බව ඔබට තව තවත් දැනෙන්න ඕන. තව තවත් දැනෙන්න ඕන. එසා ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව කියලා කියන්නේ මේ මොහොත පමණක් නෙමෙයි. ධර්මය ආනන්ද හඳුරන්ගේ දෙයක් නෙමෙයි. ඒක ඔබේ දෙයක්. බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි. ඒක ඔබේ දෙයක්. ශාන්ත මනසක් බුදු මනසක් ඇති කරගන්න ගැඹුරේ ඇති කරගන්න උත්සාහ කරනවා. ඒක ගැඹුරින්ම තමයි තියාගෙන ලෝක සම්මුතියේ පවතිද්දී සමහරලාට සම්මුති ස්වરૂපයට අදාළව ජීවත් වෙන සිද්ධ වෙනවා. ඒ විදිහට කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් තමන්ගේ දර්ශනය සහ තමන්ගේ සිත ඒ උතුම් සත්‍ය අවබෝධයේ පවතිනකොට තමන්ට පුදුමාකාර ශාන්තියක් සහනයක් ගෙනල්ලා දෙනවා. ඉතින් මේ මානසික දැවි පිච්චි ගිනිගැනි වලක්ව ගන්නා වූ ක්‍රමවේදයක් තමයි බුදුහාමුදුරුවෝ දහමෙන් අපිට කියලා දුන්නේ. තමන් හැමෝම ආසයි නේද තමන් ඉගෙන ගන්න මනස සූපත් කරගන්න. මොකද මේ ඉගෙන ගන්න මනසත් තරම් ගිහිල්ලා අපේ මනෝ කාය ගිනි ගන්න තැනට නතර වුණා. ඉතින් මේ සමාජ තලයේ ඉහළට යන්න නම් පින්නතුනේ ගිනි ගන්න මනසක්ම නම් ඕන. ඒ ගිනි ගත්ත මිනිස්සු පරද්දගෙන යන්නේ ගිනි තියාගෙන යන හනුම වගේ ගිනි ගත්ත මනසක් ඕන. ඒ නිසා මේ සමාජ තලයේ තරණකාරීව නම් ඉහළට ගිහිල්ලා වැඩක් වෙන්නේ නෑ පින්නතුනේ. වැඩක් නෑ. මට මේ ලෞකික සමාජයේ කාවුනේ මේකයි මේ මෙතන. ඒගොල්ලෝ මුදලට දෙන අගය දැක්කාම හරි හිර පිටක් දැම්මා. ඊට පස්සේ ලෞකික නොයෙකුත් සම්පත් වලට දෙන අගයන් දැක්කාම හරි හිර පිටක් දැනනවා. ඉතින් ඒවා හරියට අර විජුලිහිණියන් අතර බුදුහාමුදුරු උපමා කරපු අර මාළු කෑල්ල වගේ තමයි, මස් කෑල්ල වගේ තමයි. එහෙමනේ ලෞකික ලෝකේ පෝරවැදීම එහෙම එකක් තියෙන්නේ. ඉතින් ඔබ තේරුම් අරගෙන හිමේ සැරේ ඔබට ජීවිත අත්දැකීම් බොහෝමයක් ඇති බව පෙන්වන එක සාධකයක් තමයි ලෝ. ඔබට මිත්‍රයන්, ඔබට දායකයන්, ඔබට හිතවතුන්, ඔබට ඥාතීන් ගොඩාක් අඩු ඇති. ඒ තමයි සමාජයේ පිළිබඳව අත්දැකීම් පරිපූර්ණ වෙච්ච මිනිස්සෙකේ බාහිර ලක්ෂණ. එයාට අර සියලු දෙනාම අඩු ඇති. මොකද හේතුව? දැන් බුදුරජාණන් වහන්සේටත් අඩු තමයි නෑ තමයි. බලන්න උන්වහන්සේ පිරුණා පානක් වෙලා කවුද හිටියේ? වතුර ටිකක් දෙන්න අර ආනන්ද හැමදුරු හිටියේ මඩ වතුර ටිකක් හරි ගන්නවානේ. ඒක කවුරුත් හිටපු ස්වරූපයක් පේන්නේ නෑනේ නේ. ධර්මයෙන් ආගත්ත කට්ටිය සරසන මේ ධර්මයේ ස්වરૂපය තමයි මේ තේරුම් ගත්තාම ගුරුවරයාට තේරලා ගන්න. මොකෙක් කත් තියෙන තේරන්නේ හරියට අවබෝධ කරගෙන නැති හින්දා ආනන්දහමතුරුවත් පස්සෙන් ආවා. ආනන්දහමතුරු තේරුම් අරගෙන හිටියා නම් ඒ බුදුහාමුදුරුවෝ තනින්ම තමයි එයක් පොදුම දාමක්. ඉතින් අත්ත දීපා විහෙරත අත්ත සරණ තමන්ට ආලෝකයක් වෙන, තමන් සරණක් වෙන, තමන් ජීවිතේ පරිපූර්ණ කරගන්න. ඉතින් මම පරිපූර්ණ කෙනෙක් කියලා කියන්නේ නැහැ. තම තමන් වැඩක් හදන්න. අපරේසං විලෝමා නිත්‍යයේ තියෙන අවු මේව පරීක්ෂා කරන්න එක තමම පරීක්ෂා කරගන්න. මම මාව පරීක්ෂා කරගන්න. ඔබ පරීක්ෂා කරගන්න. මෘදු වෙන්න ප්‍රධාන අරමුණ මොකක්ද අපිට? මෘදු වෙන්න අනුතිමානිය. මෘදු වෙන්න අනුතිමානිය. බාහිර ලෝකයට පේන්න නෙමෙයි, තමන්ට දැනෙන්න. බාහිර ලෝකයට පෙන්වෙන්න සරවුණ තද වුණා තමයි. මොකද සමහර මිනිස්සු එහෙම පාලනය කරන්න බෑ. දැන් ආයතනයක් පාලනය කරන තැනක කියලා මම බලලා මම හිතාගෙන ඉන්නවා මේ මිනිස්සු දැහැමිකමින් පාලනය කරන්න පුළුවන් කියලා. බෑ. දැන් හමුදාවක් වගේ දැහැමිකමින් පාලනය කරන්න පුළුවන්. තන්නේ කර අන සහ නීතිය මත තමයි මේ සියලු හමුදාවයි පාලනය කරන්නේ. කියනනේ පොලිස් ටික සපතු ටික පොලිස් කරන එකේ ඉඳලම තියෙන්නේ මේක නකොලොත් දනුවම කියන එක. සීරුවෙන් ඉන්න තැන ඉඳලම තියෙන්නේ ඒ සීරුවෙන් නොසිටියොත් දනුවම. සැරියොට් එක ගහන තැන ඉඳලම තියෙන්නේ ගැව්වේ නැතිවොත් දනුවම. දනුවම පාන්නේ මේකේ. පඩියෙන් කැපෙනවා, නිලයෙන් කැපෙනවා, තවත් අඩුවන් වලින් නැහැ. අදල්හමදා ප්‍රතිමහත්යේගේ එතන ෂර්ට් එකේ තරුවක් දාලා තිබුණ නැහැ කියලා මිනිහා දැම්ම ජර්ස් එකට. මොකද වරද? ෂර්ට් ඇඳුම හදලා තමන්ගේ තරුවක් දාලා නැහැ. එක තරුව. හරි. ඒ දාලා නැතුව අවතක වෙලා හරි ඔය ඇරි තියෙන. කෙලින් කූඩුවට. ඒ වගේ තියෙන දඩුවමින් ලෝකේ පාන්නේ. මෙතන අපි හැදෙන්නේ මේක අපිට දැනෙනවා, මේක අපිට දැනෙනවා, මේක අපිට දැනෙනවා. අපි හදාගන්න පාලනය කරන අපිට දැනෙනවා. ඒකෙන් ලෝකෙන් අපිට ප්‍රශංසාවක් හම්බ වෙන්නෙත් නැහැ, මොකක් නින්දාවක් හම්බ වෙන්නෙත් නැහැ. ඒක වැඩකුත් නැහැ. තමන්ට දැනෙන තමන් හිතක් හදාගන්න හැකියාව තියෙන. ඇත්තටම මම බණ කියන්න හම් කෙනෙක් නෙමෙයි, බණ කියන්න මහන වෙච්ච කෙනෙක් නෙමෙයි. මම මහන වුණේ ඇත්තටම මිනිස්සුන්ගෙන් ඈත් වෙලා කැලේකට වෙලා සද්දයට ජීවත් වෙන්න. දැන් මම ඉතින් ටික ටික මම ඒක හදාගෙන යන හදන්නේ. මොකද ඒ තුල මිනිස්සු කර්මය හන්න අය නැත්තම්, ඒකට ප්‍රශංසාවක් නැත්තම්, ඒකට ගෞරවයක් නැත්තම්, ඒක අහන්නේ නැත්තම් වැඩන්නේ. අපුරු ගොඩක් අය ඒ පොයෙන් දැන් ඇති කියන නිශ්ශබ්ද වුණා. සමහර අය අපවත් වෙලා ගියා, සමහර අය නිශ්ශබ්ද වෙලා ගියා. නිශ්ශබ්ද වුණා. හේතුව මේක තේරුම් ගන්න තරම් මොළයක් නැහැ. සම්ප්‍රදායිකවමයි හිතන්නේ. ඉතින් එහාට ගිහිල්ලා මේ ඉන්ද්‍රියන් වල බද්ධයෙන් පොඩ්ඩක් නිදහස් වෙලා ඈත් වෙලා ඉන්ද්‍රිය ශක්තියෙන් දුර්වල කරලා සීරෝ කරලා මිනිස්සෙක් හැටියට හිතන්න. මධ්‍යස්ථ කෙනෙක් හැටියට දකින්න. පොදු වෙනවා. ඉතින් හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාගේ මුතු සත්‍යාසනා බලාපොරොත්තු සත්‍ය අවබෝධයන් සංසාගමිත්ව අප්‍රමාදේන සම්පාදේත සාදු සාදු සාදු.